අයිබෝවන්. ඔබ මේ එක්වන්නේ බ්ලොග් අවකාශය පිළිබඳ සංවාදශීලී හමුව දෙබස පොඩ්ඩිකාශය සමගයි. මම වරුණ, මා සමගින් අදත් එකතු වෙනවා ආනන්ද. අයිබෝවන් ආනන්ද.
අයිබෝවන් වරුණ.
ඉතින් දෙබස පොඩ්ඩිකාශය, එහෙම නැත්නම් දෙබස සංවාදශීලී හමුව මේ වෙනකොට වැඩසටහන් හතරක් සම්පූර්ණ. අද මේ පස්වෙනි වැඩසටහන. එතකොට මේ දක්වා මම හිතන්නේ අපි පටන් ගන්න ආවා බ්ලොග් එකක් කියන්නේ මොකද්ද, කොහොමද බ්ලොග් කියවන්නේ, කොහොමද මේ සඳහා තියෙන දේසි උපක්‍රම, බ්ලොග් වල තියෙන වැදගත්කම් මොකද්ද, ඒ වගේම අපි අවසාන වැඩසටහන එක්තරා අන්දමක කෙටි වැඩසටහනක් කරා ප්‍රතිස්ථාවකාශය ගැන. ඉතින් මේ සියලුම දේවල් අපි ඔබ වෙතට අරගෙන ආවා. දැන් මෙහෙම මේ වගේ දේවල් කතා කරගෙන එනකොට කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් නියත ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නේද ආනන්ද? මොකද්ද මේ ප්‍රශ්නේ?
ඇත්තටම ප්‍රශ්නේ තමයි කොහොමද දැන් අපි මේ අවකාශයට ඇතුල් වෙන්නේ? අපි කොහොමද බ්ලොග් අඩවියක් හදාගන්නේ කියන එක.
ඔව්. මොකද දැන් අපි මේක ගැන දැනුවත් වුණාට විතරක්ම අද අපිටත් අවශ්‍යයි සක්‍රියව මේකට එකතු වෙන්නේ. කොහොමද මේ වැඩේ කරන්නේ? එතකොට මේක තමයි අද ඇත්තටම අපේ වැඩසටහනේ මාතෘකාව වෙන්නේ. කොහොමද තමුන්ටම කියලා බ්ලොග් අඩවියක් හදාගන්න ආකාරය ගැන. ඉතින් මං හිතනවා ආනන්ද මේක අමාරු වැඩක්ද කියන තැනින් තමයි අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ. මොකද දැන් අපි දන්න දේ තමයි මේ බ්ලොග් අවකාශය සමග අපි ගත්තොත් ලෝක මට්ටමේ ව්‍යාප්තිය බැලුවොත් මේ තාක්ෂණය ක්ෂේත්‍රය සහ සම්බන්ධ, එහෙමත් නැත්නම් මේ බොහොම පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුමැති ඒ හා සම්බන්ධ රැකියාවල නිරත පුද්ගලයන් නෙමෙයි වැඩි හරියක් ඉන්නේ බ්ලොග් ලියන්නන් විදිහට. මේක ඊට වඩා පුළුල්ල පැතිරිච්ච දෙයක්. ඉතින් දැන් කවුරු හරි කල්පනා කරනවා නම් මේක මේ මම පරිගණක සමග එච්චර මට දැනුමක් නැහැ. මෙහෙම කෙනෙක් අන්තර්ජාලය විතරයි පාවිච්චි කරන්නේ යම් තරමකට දන්නේ. මෙහෙම අයට බ්ලොග් එකක් හදාගන්න බැයිද? බ්ලොග් එකකින් තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මොකද මෙහෙම බයක් තියෙනවා නම් මොකද්ද මේ බය ගැන තියෙන මිත්‍යා මතේ ඉවත් කළා මං හිතනවා අපි පටන් ගත්තොත් හොඳයි කියලා.
ඔව්, ඇත්තටම බ්ලොග් අඩවියක් කියන්නේ සම්නිවේදන මෙබලමක්. මේක බොහොම සරල සම්නිවේදන මෙබලමක්. මේකට බොහොම ජනප්‍රිය යෙදුමක් තියෙන මේ push button publishing කියලා. ඒ කියන්නේ මේ බොත්තමක් එබීමෙන් ප්‍රකාශන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා. වෙනත් සංකීර්ණ යාන්ත්‍රණ කිසිවක් නැහැ. ලිපිය ලිවීම, යතුරු ලිවීම, ඉන් අනතුරු සුළු සංඥාවක්, විධානයක්, බොත්තමක් එබීම මගින් මේ ලිපිය බ්ලොග් අවකාශයට මුදා හැරීම. ඇත්තටම ඕක තමයි මේකේ තියෙන යාන්ත්‍රණය. ඒ නිසා මේක විශාල තාක්ෂණික ප්‍රශ්නයක්, විශාල බාධක පැනලා යන්න ඕන ගමනක්, ඒ වගේ දෙයක් නෙමෙයි. ඉතාම සරල ආකාරයෙන් බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නත්, ඒ අඩවිය සඳහා අන්තර්ගතයෙන් ඉපදවන්න, ඒ කියන්නේ ලිපි ලියන්න, ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මොනයම් හෝ අන්තර්ගතයක් ගොනු කරන්නත්, මේ ගොනු කරන ලද අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන්නත් බොහොම පහසු මාර්ගයක් පවතින. ඒ ගැන තමයි අද අපි පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අපි උදාහරණයක් හැටියට කිසියම් බ්ලොග් සේවා සපයන්නෙක් තෝරාගෙන කතා කරොත් උචිතයි කියලා. එහෙම නේද වරුණ? අපි ඒ විදිහට කිසියම් උදාහරණයක් පෙන්වුවොත් හොඳයි. මේ කරන වැඩේ සමාන කරන්න පුළුවන් ඊමේල් ලිපිනයක් හදාගන්න වැඩේට. අන්තර්ජාලයේ පරිශීලනය කරන ගොඩක් දෙනා මුලින්ම කරන වැඩක් තමයි තමන්ට කියලා විද්‍යුත් තැපැල් ලිපිනයක්, එහෙම නැත්නම් ඊමේල් ලිපිනයක් හදාගන්න එක. ඔබ ඊමේල් සේවා සපයන්නෙකුගේ වෙබ් අඩවියකට යනවා, උදාහරණයක් හැටියට yahoo.com, එහෙම නැත්නම් gmail අඩවියට ගිහිල්ලා අලුත් ගිණුමක් නිර්මාණය කිරීම සඳහා තියෙන create a new account හරි එවැනි link එකක් click කරමින් ඇතුළට ගිහිල්ලා ඔබේ මූලික තොරතුරු කීපයක් ලබා දෙනවා. ඔබට අවශ්‍ය ඊමේල් ලිපිනය මොකක්ද කියලා තෝරා ගන්නවා. ඊට පස්සේ ඔබේ නම සහ ඔබේ භූගෝලීයව ඔබ පිහිටා සිටින ස්ථානය, ඔබේ කාල වේලාවන් ආදී දේවල් ගැන විස්තර එකක් දෙකක් ලබා දෙනවා. එයින් පස්සේ ඔබට ඊමේල් ලිපිනයක් ලැබෙනවා. ඊට පස්සේ ඊමේල් ලිපිනය ඇතුළත මූණතේ ඉඳගෙන ඔබට ඊමේල් රචනා කරන්න පුළුවන්, ඊමේල් යවන්න පුළුවන්, ඊමේල් ලැබෙන ඒවා කියවන්න පුළුවන්. මේ විදිහටම බ්ලොග් සේවා සපයන සේවා සපයන්නේ කෝගේ වෙබ් අඩවියකට පිවිසුනොත්, උදාහරණයක් හැටියට අපි මෙහිදී පෙන්වන්නම් blogger.com අඩවියේදී මේක සිද්ධ වෙන ආකාරය. පුළුවන් වුණොත් අපි ඔවුන්ගේ වීඩියෝකුත් මේ පොඩ්කාස්ට් එකට ඇඳලා පළ කරන්න පුළුවන්. මෙහි මුල් පිටුවට ගියාම create a blog කියලා බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්න කියන ලින්ක් එක එතන දකින්න ලැබෙනවා. මේක ක්ලික් කරලා ඔබ ඇතුළට ගියොත් ඔබට ඔබේ ඊමේල් ලිපිනය ලබා දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ මගින් තමයි ඔබ මේ බ්ලොග් අඩවිය සමග සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔබට අවශ්‍ය මුරපදයක්, ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් තෝරාගන්න තියෙනවා. ඊළඟට බ්ලොග් අඩවියේ නම, බ්ලොග් අඩවියේ ඔබ කවුරු හැටියටද පළ කරන්නේ කියන එක. මෙහිදී ඔබට තෝරාගන්න පුළුවන් ඔබේම නමින් බ්ලොග් අඩවිය පළ කරනවද, එසේ නැත්නම් ආරුණ නාමයකින් පළ කරනවද කියන එක. මේ තෝරා ගැනීම කරාට පස්සේ බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමේ පියවර තියන්න පුළුවන්. ඊට පස්සේ බ්ලොග් අඩවියට නමක් දෙන්න පුළුවන්, බ්ලොග් අඩවිය ලිපිනය තෝරා ගන්න පුළුවන්. ඉතාම සුළු පියවර ගණනකින් බ්ලොග් අඩවිය නිර්මාණය වෙනවා. ඊට පස්සේ අර ඊමේල් ලිපිනය නිර්මාණය කරගත්තාට පස්සේ සිද්ධ වෙන ආකාරයටම ඇතුළත අතුරු මුහුණතේ ඔබට ලැබෙනවා ටයිප් කිරීමට, ලිපි ලිවීමට ඉඩක්, පින්තූර ඇතුල් කිරීමට, මේ ලිපි හැඩගැන්වීමට, ඒට තවත් දේවල්, වීඩියෝ, වර්ණ ආදී එකතු කරමින් මේ ලිපිය වඩා උචිත විදිහට සකස් කරන්න, එහෙම කිසි දෙයක් කරන්න අවශ්‍ය නැත්නම් හුදෙක් ටයිප් කරන්න අවශ්‍ය ඉඩ ලැබෙනවා. මේ ටයිප් කරන ස්ථානෙම තියෙනවා පබ්ලිෂ් කියලා, ඉංග්‍රීසි භාෂාවෙන් පබ්ලිෂ් කියලා එදලා තිනවා. සිංහලට පරිවර්තනය වුණු සමහරක් මෘදුකාංගවල වර්ඩ්ප්‍රෙස් වගේ පළ කරන්න කියලා තියෙනවා. ඒක ඒ බොත්තම එපපු ගමන් ඔබේ අඩවියේ ඔබේ ලිපිය පළ වෙනවා. ඉතින් මේ ආකාරයේ ඉතාම සරල යාන්ත්‍රණයක් තමයි තියෙන්නේ. වෙනත් වෙබ් අඩවි වගේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. වෙබ් අඩවියේ දිග පළල කොලම් ප්‍රමාණය, පාට මොන මොස්තරේද ඒකට දාන්නේ, මේ කිසි දෙයක් සැලසුම් කරන්න අවශ්‍ය නැහැ. ඔබට කලින් හදලා දීපු ආකෘතියක් එම අඩවිය ඇතුලේ තියෙනවා. ඔබට තියෙන්නේ ඒකට අන්තර්ගතය නිර්මාණය කරන්නයි. ඒ නිසා ඉතාම සරල පියවර කීපයකින් ඔබේ ලිපිය, ඔබේ වීඩියෝව, ඔබේ ඡායාරූපය අන්තර්ජාලයේ මිලියන ගණනක් පාඨකින්ට දැක ගන්න පුළුවන් විදිහට පළ කරන්න පුළුවන්.
ඔව්. එතකොට මේක ඇත්තටම මේ දැන් අපි හරියටම සරලව තේරුම් ගත්තොත් දැන් පරිගණක භාවිතා කරන ගොඩක් දෙනා අන්තර්ජාලය භාවිතා කරන්න කලින් මම හිතන්නේ මූලිකම පරිගණක ඉගෙන ගන්න දේ තමයි මේ පරිගණකේ කොහොමද ලියුම ටයිප් කරන්න කියන්නේ.
ටයිප් කරන්න කියන්නේ.
සාමාන්‍යයෙන් අපි දන්න මෘදුකාංග, ඒ කියන්නේ Microsoft Word, එහෙමත් නැත්නම් Open Office වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ ලියුම අක්ක යතුරු ලියනය කරලා ඒක සේව් කරගන්න දන්න කෙනෙක්ට බ්ලොග් අඩවියකට තමුන්ගේ බ්ලොග් අඩවියක් නිර්මාණය කරගෙන එතනින් අලුත් ලිපියක් පළ කිරීම අමාරු දෙයක් නෙවෙයි.
ඇත්තටම.
එහෙම නේද?
ඒ වගේම ඒකට තව එක දෙයක් එකතු කරන්න පුළුවන්. මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරාට පස්සේ අවශ්‍ය නම් ආපහු අර හුරු පුරුදු Microsoft Word ඇතුළටම ගිහිල්ලා ඒක ඇතුළේ ඉඳගෙනත් බ්ලොග් අඩවි වලට පළ කිරීමේ හැකියාව තියෙනවා. ඊට අවශ්‍ය ඇඩෝන උපාංග ආදියත් බොහොම සරලව ස්ථාපනය කරගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ටයිප් කිරීමත්, ඇත්තරම සාමාන්‍ය ව්‍යවහාරික බුද්ධියත් පමණයි. ලිපියක් ලිවීමට අවශ්‍ය අනිත් තාක්ෂණික, ඒ කියන්නේ පරිගණක තාක්ෂණයටම අදාළ නොවන අනික් සාමාන්‍ය බුද්ධියයි අවශ්‍ය වන්නේ.
ඔව්. මම හිතන්නේ දැන් Firefox වගේ වෙබ් බ්‍රවුසර් සමග ගත්තාම ඒකට ඇති ඇඩෝන තිබෙනවා. මේ Firefox බ්‍රවුසරේ ඉඳගෙනම වෙබ් අඩවියේ තව අදාළ ලිපිය ලියලා ඒක අර පබ්ලිෂ් බොත්තම ඔබපු ගමන් වෙබ් අඩවියේ බ්ලොග් අඩවියේ පළවෙන. ඉතින් මේ වගේ ගොඩක් අවශ්‍ය මේ උපකරණ තිබෙනවා. එතකොට දැන් අපි තේරුම් ගත්තා මේක ඇත්තට මේ තාක්ෂණික මේ පැත්ත ගැන බය වෙන්න තියෙන මහ ලොකු දෙයක් නෙවෙයි. මේක මේ සරල දෙයක්. ඔබට මේ ලිපියක් යතුරු ඩියනේ කිරීම හැකියාව තියෙනවා නම් සාමාන්‍යයෙන් පරිහරණය කිරීම ගැන අන්තර්ජාලය සහ පරිගණකයේ පරිහරණය ගැන මූලික අවබෝධයක් තිබෙනවා නම් ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් බව. එතකොට දැන් ආනන්ද ප්‍රශ්නයක් වෙනවද භාෂාව? මොන භාෂාවෙන්ද ලියන්න අපි හිතමු ඉන්නට පුළුවන්. දැන් අපි දන්නවා අන්තර්ජාලයේ ගොඩක් කලාවට අපිට වැඩ කරලා පුරුදු ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක තමයි අපේ මූලික අධ්‍යක්ෂ. ඒ වුණාට අපි අපේ ඉන්නට පුළුවන් සිංහලෙන් ලියන බ්ලොග් රචකයන් ඉන්නට පුළුවන් දෙමළ භාෂාවෙන් ලියන. එහෙමත් නැත්නම් තවත් ලෝකේ වෙනත් රටවල භාෂාවන් තියෙනවා. මේ භාෂාව ගැටලුවක් වෙනවද මේ වගේ? අපි හිතමු දැන් ඔබ කලින් කිව්ව blogger.com කියන බ්ලොග් අඩවියෙන් නිර්මාණය කරගෙන ඊට පස්සේ අපිට දිගටම අපේ නිර්මාණ කටයුතු කරන්න පුළුවන් කියලා. මේ භාෂාව බාධාවක් වෙනවද මේ අඩවියක වැඩ කරන්න?
ඇත්තම භාෂාව කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. භාෂාව පිළිබඳ විශේෂ උත්සව සමයක අපි මේ පොඩ් විකාශය ආරම්භ කළෙත් මේ අපේ ආරම්භක වැඩසටහන් මාලාවම අපි ඇත්තටම පිළිගන්වන්නෙත් මේ නිමිත්තෙන් බ්ලොග් අවකාශයට ඇතුල් වන පිරිසටයි. ඔවුන් සිංහල භාෂාවෙන් බ්ලොග් කරන්නේ යෙදෙන්න නියමිතයි. මේ කාරණය ඉතාම සරල බොහොම සුගම ආකාරයෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. සිංහල භාෂාවෙන්ද ඔබට ලියන්න අවශ්‍ය, ඔබට දෙමළෙන්ද ලියන්න අවශ්‍ය, ඔබට ජර්මන් භාෂාවෙන්ද ලියන්න අවශ්‍ය, ඒ කවර දෙයක් වුණත් ඉතාම පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ ඒ පිළිබඳ අවශ්‍ය සියලුම මූලාශ්‍ර දැන් වෙන විට අන්තර්ජාලයේ ඇතිපමණ ලියවිලා තියෙනවා. අපි ඒ සම්බන්ධ අවශ්‍ය උපදෙස් සඳහා සම්බන්ධක ලින්ක් කීපයක් අපි පළ කරමු. කොහොමද සිංහල භාෂාවෙන් බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේදී අවශ්‍ය වන සිංහල භාෂා ස්ථාපනය පරිගණකයක් තුල කරගන්නේ කියන එක කියවලා පවිස්තරව දැනගන්න පුළුවන් උපදෙස් පත්‍රිකා තියෙන වෙබ් අඩවි කීපයකටම අපි සම්බන්ධතා පළ කරන්න. අනිත් එක තමයි යතුරු ලිවීමේ හැකියාව. මේකත් මේ සිංහල භාෂා අන්තර්ජාල අවකාශයේ පුළුල් වීමත් එක්ක ඉතාම පහසු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සර වගේ ඉතාම සංකීර්ණ යතුරු ලියන මතක තබා ගැනීමට එහෙම නැත්නම් ඒවා පුහුණු වීමටම අවශ්‍ය නැහැ. ඔබට එක්තරා විදිහක ශාබ්දික එහෙම නැත්නම් ෆොනටික් ආකාරයේ යතුරු ලිවීමක් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔබ SMS සිංහල SMS ඉංග්‍රීසි අකුරෙන් යවන ආකාරයට ඔබට ටයිප් කරලා පුරුදු නම්, ඒ කියන්නේ මම යනවා කියන එක MAMAYANWA කියලා ගහපුවම අනිත් අය තේරුම් ගන්නවා. ඒ විදිහට ඔබ SMS යවලා පුරුදු වෙත් ඒ ආකාරي යතුරු ලිවීමකින් පවා සිංහල භාෂාව නිකුත් කරගත හැකි තාක්ෂණයක් දැන් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා කිසිම බාධකයක් ඇත්තේ නැහැ. කොටින්ම අතින් සිංහලෙන් ලියන්න බැරි අයට පවා සිංහලෙන් බ්ලොග් ලියන්න පුළුවන්.
ඔව්. එතකොට දැන් ඒ කියන්නේ මේ භාෂාව කිසිම බාධකයක් නෙවෙයි තවදුරටත්
බාධකයක්.
ඉතින් දැන් මේක ගැන මම හිතන්නේ අපිට විශේෂයෙන්ම ලබා දෙන්න පුළුවන් වෙයි ඔබ කිව්වා වගේම අපිට අවශ්‍ය මූලාශ්‍ර සපයාගත හැකි වෙබ් අඩවි. මම හිතන්නේ ලංකාවේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා මේ සිංහල භාෂාව පරිගණක සිංහල සහ දෙමළ යන භාෂා දෙකම අපේ ලංකාවේ ප්‍රධාන භාෂා දෙක. ඉතින් මේ භාෂා දෙකම ලබාගත හැකි siabas.lk වෙබ් අඩවිය තිබෙනවා. ඒ වෙබ් අඩවියට ගියොත් මම හිතන්නේ අපිට ඒ ලින්ක් පළ කරන්න පුළුවන්. ඒ වෙබ් අඩවි පිටිකට. ඔව්. ඒ වෙබ් අඩවි හරහා ඔබේ පරිගණකයේ සිංහල සහ දෙමළ භාෂාවන් ස්ථාපනය කරගන්නට පුළුවන්. ඊට අමතරව ඔබට අවශ්‍ය يعني මේ පරිගණක මේ කීබෝඩ් ඩ්‍රයිවර් පවා අපිට අවශ්‍ය ලින්ක් ලබා දෙන්නට පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ මේ අපේ සිංහල bloggers.com වෙබ් අඩවියේ මම හිතන්නේ ගොඩක් මේ සම්බන්ධයෙන් උපදෙස් තියෙනවා. කොහොමද සිංහල භාෂාවෙන් බ්ලොග් කරන්නේ නේද වීම සම්බන්ධව. ඉතින් මේ මම හිතන්නේ මේ සියලුම දේවල් හරහා අලුතෙන්ම බ්ලොග් අවකාශයට එකතු වෙන මම හිතන්නේ මේ වැඩසටහන් පෙර අපි මූලික වශයෙන්ම ඉලක්ක කරගත්ත අපේ මේ අලුත් ශිෂ්‍ය පරම්පරාවට අවබෝධ කරගන්න පුළුවන් කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. එතකොට ආනන්ද දැන් අපි දැන් බ්ලොග් අඩවියක් හදාගෙන යනවා. දැන් මේක මේ පවත්වාගෙන යාමේදී කොහොමද මේක තවදුරටත් අපි වර්ධනය කරගන්නේ? දැන් මේක ඇවිල්ලා දැන් මේ මේ අපි කතා කරපු ක්‍රියාවලියෙන් නතර වෙනවාද? ඒ කියන්නේ දැන් මට බ්ලොග් අඩවියක්කට මගේ නිර්මාණ ශක්තිය ගොනු කරගන්න අවශ්‍ය වෙන. මම බ්ලොග් අඩවියක් ඔබ කියපු ආකාරයට ගිහිල්ලා මේ හරිම සරල ක්‍රියාවලියක් ඊමේල් ගිණුමක් නිර්මාණය කරනවා වගේ නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මට මොකක් හරි ලිපියක් පළ කරන්නට හිතුණා. මම ඒක ටයිප් කරනවා. ඊට පස්සේ අර පබ්ලිෂ් බොත්තම ඔබනවා. එතකොට අන්තර්ජාලයක පළ වෙනවා. මේක මෙතනින් මේ ක්‍රියාවලිය නවතිනවාද? කොහොමද මේක එතනින් ඉස්සරහට යන්නේ?
ඇත්තටම අර අපි ඉස්සෙල්ලා කතා කරපු පාඨකයාගේ පැත්තෙන් ඇත්තටම ලේඛකයා පොඩ්ඩක් හිතලා බලුවොත් වඩා උචිතයි. පාඨකයන් ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහෙන්ද බ්ලොග් අඩවිය වලට? පාඨකයන් ප්‍රවිෂ්ඨ වෙනවා එක පැත්තකින් ටෙක්නොලොජි අඩවිය, Google බ්ලොග් සර්ච් ආදී බ්ලොග් සෙවුම් යන්ත්‍ර, පෝෂක කියවණයන්, වෙනත් සෙවුම් යන්ත්‍ර, බ්ලොග් සින්ඩිකේටර් සහ වෙනත් බ්ලොග් කරුවන්ගේ පෝර්ටල් සහ ඩිරෙක්ටරි. මේ සියල්ල ගැන අපි කලින් කතා කරා. ඒතර බ්ලොග් පළ කරන්නේ මේ කරුණු ගැන වඩා හොඳ සංවේදීතාවක් ඇතුව පළ කරොත් වඩා ගුණාත්මක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. පාඨකයන් කරා වඩා හොඳින් තමුන් සංවේදනය කරන්න අදහස් කරපු දේවල් ළඟා කරවන්නට පුළුවන්. පාඨකින්ටත් වඩා පහසුවෙන් බ්ලොග් කරු සමග සමීප සම්බන්ධතාවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙහිදී ආරම්භකම දේ තමයි මේ කාරණා වලින් ප්‍රයෝජන ගත හැකි විදිහට අප ලියන දේවල් සකස් කිරීම, සකස් කර ගැනීම. අපි කලිනුත් කිව්වා මේ ටෙක්නොරාටි වගේ අඩවි වල කොහොමද බ්ලොග් අඩවි වඩා හොඳින් දැర్శණය වන්නේ, මේ වගේ කීවර්ඩ්ස් නැත්නම් මුඛ්‍ය පද ප්‍රධාන පෙළේ සෙවුම් පද වලට ලැබෙන මුල්තැන, මේ ලේබල් වලට ලැබෙන මුල්තැන, ඊට පස්සේ ටැග් වලට ලැබෙන මුල්තැන. එනිසා උදාහරණයක් දුන්නොත් ඔබ යම් කිසි විෂයක් ගැන ලිපියක් රචනා කරනවා. ඔබ නිසි පරිදි ඒ විෂය පිළිබඳ පද නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුක්තව නිවැරදි ලේබල යොදා පළ කරන තරමට වැඩි දෙනෙකුට ඔබේ ලිපිය කියවිය හැකි වෙනවා. මොකද කිසියම් කෙනෙක් ආර්ථික විද්‍යාව ගැන හොයනවා වෙන්න පුළුවන්. ඔබ ආර්ථික විද්‍යාව නැමැති පාරිභාෂික පදේ හරියට යතුරු ලියලා නැත්තම් ඔවුනට අනිත් අන්තයේ ඉඳන් මේ ඔබේ ලිපිය හොයාගැනීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඔබ නිවැරදි ආකාරයට මුඛ්‍ය වචන, මුඛ්‍ය ටැග් යොදලා නැත්තම් අනිත් පැත්තේ ඉන්න කෙනෙකුට මේක අහු නොවී යන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලයක් ගියාම Google වගේ සෙවුම් යන්ත්‍රවලට අහු වෙලා මේවා එක්තරා විදිහක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලා වඩා විශ්වසනීය අන්තර්ගතයේ හැටියට ඉහළින්ම ඉදිරිපත් කරන දේවල් බවට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබ වඩා නිවැරදිව සුවගත හැකි ආකාරයෙන් මේවා ලියනවා නම් අනිත් පැත්තෙන් අර බ්ලොග් අවකාශයේ තියෙන ප්‍රජාවන්ට ඔබ සම්බන්ධ වෙන ආකාරය උදාහරණයක් හැටියට බ්ලොග් සින්ඩිකේටර් වලට ඔබේ ලියන විෂයට හෝ ඔබේ භාෂාවට එහෙම නැත්නම් ඔබේ කලාපයට අදාළ පරිදි වෙන්න පුළුවන් ඔබ ලියන්නේ. එහෙමනම් ඒකට ගැළපෙන බ්ලොග් සින්ඩිකේටර් වලට තමන්ගේ බ්ලොග් අඩවිය ඇතුල් කරගන්න පුළුවන්. උදාහරණයකට සිංහල භාෂාවෙන් ලියනවනම් සිංහල බ්ලොග් කියවණයට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් කර ගැනීමෙන් සැලකිය යුතු පාඨක පිරිසක් ඒ ලියන ලද නුදුරු අනාගතයේදී ලිපිය පළ කරාට පස්සේ ඉතා ඉක්මනින් විශාල පාඨක පිරිසක් අතරට යන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ අනික් බ්ලොග් කියවණයන් හරහා ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරනවා නම් ඒ කියන්නේ ශ්‍රී ලාංකික කියවණන් සමූහයකට ඔබට පහසුවෙන් එම අඩවිය ළඟා කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ වෙනත් විෂයක් ගැන ලියනවා වෙන්න පුළුවන් වෙනත් භාෂාවකින්. උදාහරණයක් හැටියට සමහර විට කෙනෙක් ලියන්න පුළුවන් වෙබ් අඩවි නිර්මාණකරණය ගැන, ඒ වගේ විෂයන් ගැන ලියන අය ගොඩක් ලංකාවේ ඉන්නවා. නමුත් ඔවුන්ට සම්බන්ධ විය හැකි පිරිස් ඉන්නවා වෙන්න පුළුවන් ලංකාවෙන් පිට වෙනත් තැන්වල. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ වඩා හොඳින් ඈතට ඇහෙන ආකාරයට තමුන්ගේ ලිපිය සකස් කරන්න පුළුවන්. තමුන් සෙවුම් යන්ත්‍ර සඳහා ඔබේ අන්තර්ගතය වඩා හොඳින් උපමට්ටම් කරනවා නම් ඔබට වඩා ගුණාත්මක සංවාදයක් සඳහා අටක පිරිසක් හොයාගන්න පුළුවන්.
ඔව්, එතකොට දැන් ඔබ කියන විදිහට මේකේ හරිම වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි කියන අපි සාමාන්‍ය විහාරයේ කියන නම් මේ අර ලියන්නම් වාලි ලියනවට වඩා මේක යම් කිසි දැන් ඔබ කිව්වා වගේ අර ටැග්ස් ඒ කියන්නේ ඔබ දැන් අර ආර්ථික විද්‍යාව සම්බන්ධ ලිපියක් නම් ආර්ථික විද්‍යාව. එතකොට අපි තුමු ශ්‍රී ලංකා මහ බැංකුව ගැන ලිපි සඳහන් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවගේ ටැග් වෙදීම මගින් මේ තවදුරටත් මේ ලියන ලිපිය අර වටිනාකම වැඩි කරගන්නට පුළුවන් කියලා. එතකොට මීට අමතරව දැන් කොහොම මේ දැන් මේ මේ ලිවීම හරහා ඇත්තවන මේ තවත් මොනවා හරි තියෙනවද? මේ දැන් බ්ලොග් ලියන්නේ මුලින්ම ජාලය සඳහා එකතු වෙන්නේ තනි කෙනෙක් විදිහට. මේක ඉස්සරහට යද්දී බ්ලොග් රචකයෙක් මුහුණ දෙන්න මොනවද? මෙන්න මේ වගේ දේවල් ගැන මම හිතනවා අපි ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඊට කලින් මම හිතනවා අපි පුංචි විරාමයකට ගිහිල්ලා නවතත් වැඩසටහන සමග එකතු වෙමු කියලා. නවතත් ඔබ එකතු වන්නේ දෙබස සංවාදශීලී පොඩ්කාස්ට් සමග. දැන් අපි මෙතෙක් විරාමයට කලින් කතා කර කර හිටියා. මේ දැන් හුදකලා බ්ලොග් දියන්නේ කොහොමද එතනින් ඉස්සරහට යන්නේ? දැන් මේ වැඩසටහන පෙළ අහගෙන හිටපු ආධුනික බ්ලොග් අවකාශයට බ්ලොග් පිළිබඳ ආධුනිකයෙක් අපිටමු අපිත් සමග මාවනම් සමහරට ඔහු මුලින්ම බ්ලොග් එකක් කියවලා බ්ලොග් එකක් ගැන දැනගෙන දැන් බ්ලොග් එක ඔහු හදාගෙන එතනින් එහාට ඉස්සරහට යන්න හදනවා. දැන් ඔහුට හිතෙන්න පුළුවන් මම හුදකලා බ්ලොග් කරුවෙක් කොහොමද මම මෙතනින් ඉස්සරහට මේ බ්ලොග් හරහා මගේ අනිත් අය සමග සම්බන්ධතා පවත්වාන්නේ? මොනවද තියෙන අවස්ථා? මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දුන්න යන්න.
ඔව්, ඇත්තටම බ්ලොග් අවකාශයත් අනික් සමාජ අවකාශ වගේම විවිධ ගොනුවීම් ප්‍රජාවන් හැටියට එකතු වීම බහුල ස්ථානයක්. ඒ නිසා විවිධ වර්ගවල බ්ලොග්කරුවන් විවිධ රටවල්වල බ්ලොග්කරුවන් එහෙම නැත්නම් විවිධ ක්ෂේත්‍රවල බ්ලොග්කරුවන්ගේ නානා ප්‍රකාර එකමුතු වීම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ගත්ත සිංහල භාෂාවෙන් බ්ලොග් කරන යෙදෙන බ්ලොග් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ගැවසෙන සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නැමැති වෙබ් අඩවියත් Google සමූහයකුත් ෆෝරමයකුත් පවතිනවා. මේ අවකාශය ඇතුළේ ඇත්තටම ගොඩක්ම තිබෙන පොදු සාධක හැටියට දකින්න පුළුවන් සිංහල භාෂාවෙන් බ්ලොග් කරණය ආරම්භ කිරීමේදී තිබෙන උද්‍යෝගය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ සාකච්ඡා කරන එම කටයුතු වල නිරත වෙන පිරිසක්. ඊට පස්සේ අලුතෙන් මේවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු ගැන කතා කරන, ඒවා එකිනෙකාට निराකරණය කර දෙන එවැනි පිරිසක්. තවත් තැනක ගත්තොත් අපි උදාහරණයක් මෙවැනි බ්ලොග් ප්‍රජාවන්ට අපි තව කීපයකට අපි ලින්ක් පළ කරමු. සාහිත්‍යික කරුණු කාරණා ගැන ලියන බ්ලොග් කරුවන්ගේ ප්‍රජාවන් පවතිනවා. ඔවුන් බොහෝ විට තමුන්ගේ ප්‍රකාශන කටයුතු ලිවීමේ දිම්මතුවන ගැටලු, තමුන්ගේ ජයග්‍රහණ, අලුත් තොරතුරු බෙදා හදා ගන්නා ප්‍රජාවන් හැටියට කටයුතු කරනවා. ඊට පස්සේ තියෙනවා නිර්මාණකරුවන්ගේ බ්ලොග් ප්‍රජාවන්, ඉලස්ට්‍රේෂන් සන්නිදර්ශන ශිල්පීන්ගේ බ්ලොග් ප්‍රජාවන් තියෙනවා. ඔවුන් බොහොම රසබර ඉසව් සංවිධානය කරනවා සතිපතා මාස්පතා. මේවා එක්තරා විදිහක වෙබ් රින්ග්ස් එහෙම නැත්නම් බ්ලොග් රින්ග්ස් කියලා කියන බ්ලොග් කව මේවට ඇතුල් වුණු ඇතුල් වීම ඇතරම Taman හා සමාන තවත් බ්ලොග් කරුවන් පිරිසක් සමග අන්තර්ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගන්න අවස්ථාවක්. පාඨකින් පිරිසක් අලුතෙන් දිනා ගැනීමට අමතර ඵලදායි කතාබහක් සංවාදයක් වර්ධනය කර ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම පොදු ඒ බ්ලොග් කරුවන් සම්බන්ධ වෙන බ්ලොග් කැටලොග් මයි බ්ලොග් ලොග් වගේ විවිධ මහා පරිමාණයේ බ්ලොග් ප්‍රජාවනුත් දැක ගන්න පුළුවන්. මේ වගේදී ඇත්තටම තවත් පරිවාර දේවල්, ඒ කියන්නේ බ්ලොග් කරන පිළිබඳ තරගාවලි, ඊට පස්සේ බ්ලොග් අඩවි රේට් කිරීම, ශ්‍රේණිගත කිරීම වගේ උද්‍යෝගිමත් දේවල්, මිනිස්සු සහභාගී වෙලා කරන දේවල්, ප්‍රතිචාර, ඊට පස්සේ බ්ලොග් අඩවි වල ලින්ක් හුවමාරු කර ගැනීම, මේ වගේ নানা ප්‍රකාර බ්ලොග් අවකාශයටම ආවෙනික සංස්කෘතික කටයුතු වලින් පිරී ගිය ප්‍රජාවන් පවතිනවා. ඉතින් මේවට සම්බන්ධ වීම එක් එක් බ්ලොග් කරුවන්ගේ අවශ්‍යතාව මත, ඔවුන් ලියන කියන දේවල් මත ඊට ගැළපෙන පරිදි කරගන්න උනන්දු වෙන එක වැදගත් කියලා මම හිතනවා. දැන් අපි මේ කියන දේවල් අහගෙන ඉන්න පාසල් සිසුන් සම්බන්ධයෙන් ගත්තොත්, ඇත්තටම විවිධ රටවල් වල පාසල් සිසුන්ගේ බ්ලොග් පෝටල සමග සම්බන්ධ වීම හරිම වැදගත් වෙන්න පුළුවන්. විදේශ භාෂාවකින් ලිවීම කිවීම දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් ඒක. තමන් හා සමාන සමවයස් පිරිසක් අඳුරගන්න ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන් ඒක. මෙවැනි ප්‍රජාවන් සමග සම්බන්ධ වීම හරිම වැදගත්. මම හිතන්නේ මේ සංස්කෘතියේ තියෙන විවිධ අංග මේවා. මේ වගේ ගැවසීමෙන් තමන්ට ගැළපෙන, තමන්ගේ වැඩ කටයුතු වඩා පෝෂණය කරන දේවල් මොනවද, තමන්ටත් බ්ලොග් අවකාශයට වඩා හොඳින් දෙයක් දෙන්න පුළුවන් තැන මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඇත්තටම බ්ලොග් කරන්නට පිවිසලා ඉන්න කෙනෙකුට.
ඔව්. එතකොට මම හිතන්නේ දැන් මේ හරහා අපි මම හිතන්නේ ඉදිරි වැඩසටහනදී අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි බ්ලොග් මැරතන්, බ්ලොග් අවෝඩ්ස් මේ වගේ ගොඩක්. ඔබ කිව්වා වගේ මේ බ්ලොග් අවකාශය හා මේ ඇතිවෙච්ච ඒ බ්ලොග් අවකාශය සඳහා ඇතිවෙච්ච හරියටම කියනවනම් මේ සංස්කෘතිය ගැන තවදුරටත් අපි කතා කළ යුතුයි. එතකොට දැන් බ්ලොග් අඩවියක දැන් අපි කතා කරා, ඔබ මුලින් කලිනුත් කිව්වා, දැන් කොහොමද තමුන්ගේ බ්ලොග් අඩවිය ප්‍රචාරය කරගන්නේ, කොහොමද මේකේ දැන් ඔබ කිව්වා මේ Google වල ratings is ranking system එකක් තියෙන මේ වගේ දේවල් හරහා තවදුරටත් ගෙන යන උපක්‍රම තියෙනවායි කියලා. එතකොට මේවා විතරක් තියෙන, මීට අමතරව දැන් මේ link exchange වගේ ක්‍රමවලින් මොකද්ද කරන්නේ?
ඔව්, ඇත්තට මේක තමයි අර සමහරක් මම කලින් කිව්වේ, දැන් blog catalog, my blog blog වගේ විවිධ blog සමාජ ඇතුළෙත් in pitat ඇත්තටම link exchange කියන සංස්කෘතියකුත් තියෙනවා. සමහරට තමන් හා සමාන අදහස් දරන blog අඩවි සමග link හුවමාරු කරගැනීම, ඒ වගේම වෙනත් තරගකාරී වැඩසටහන් වලට ඇතුළත් වීම නිසා අනිවාර්යෙන් සිදු කිරීමට බැඳී සිටින link පළ කිරීම, link එකක් කියන්නේ වෙනත් web අඩවි වලට සම්බන්ධයන් පළ කිරීම. ඉතින් මේ හරහත් ඇත්තටම බ්ලොග් අවකාශය තවත් ආකාරයකින් ජාලගත වෙනවා. ඒ කියන්නේ ජාලය ඇතුළෙත් විවිධ තලයන්ගේ ජාල ඇති වෙනවා. මේ හරහා පාඨකයා ගමන් කරන මාර්ග හැදෙනවා. ඉතින් මේකත් එක්තරා සිත් ගන්නතුළු තත්වයක් ඇත්තටම. මේ වගේ নানা ප්‍රකාර ගුණාත්මක තත්වයන් තියෙනවා වෙන්න පුළුවන්. හොඳ නරක පිළිබඳ විනිශ්චයන් දෙනවා වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ සියල්ල තිබියදීත් විවිධ පාරවල් හැදෙනවා. බ්ලොග් අතර සැරිසරන අයටත් බ්ලොග් ලියන අයටත් එකිනෙකා එක්ක සම්බන්ධ වෙයි. ඉතින් ඒක හරිම සිත් ගන්නාසුළු තත්ත්වයක් ඇත්තටම.
ඔව්. එතකොට දැන් අපි කතා කරා දැන් මේ බ්ලොග් අවකාශය හා සම්බන්ධ වෙන කියන හුද ලෙස ඉන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා මේ තවත් ප්‍රජාවක් සමග එකතු වීම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තවත් එක්තරා විදිහක මාර්ගයක් තමයි. දැන් උදාහරණයක් අපි හිතමු පාසල් ශිෂ්‍යයන් පිරිසක්ම කියලා. ඔව්. ඔවුන්ට සමහරට අවශ්‍ය වෙන්න පුළුවන් ඔවුන්ගේ අධ්‍යාපනික කරුණු, ඔවුන්ගේ දිනදා පාසල් ජීවිත අධ්‍යාපන කරුණු අවශ්‍ය බ්ලොග් ඒ පිළිබඳව සාකච්ඡා කරන බ්ලොග් අඩවි ඔවුන් ආරම්භ කරනවා. සමහර විට ඔවුන්ට අවශ්‍ය වෙන්න පුළුවන් මේක මේ ඔවුන් අතරට විතරක් සීමා කරගන්න. ඔව්. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය නොවෙන්න පුළුවන් මේක මේ බාහිර ලෝකය සමග සම්බන්ධ නොවි තමුන්ගේ ඇතුළෙම ප්‍රචාර අවකාශ නිර්මාණය කරගමින් තමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරගන්න. දැන් මේ වගේ දේවල් බ්ලොග් අවකාශය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ එක්තරා පිරිසකට විතරක් සීමා වෙච්ච බ්ලොග් අවකාශ නිර්මාණය කරගන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවද බ්ලොග් අවකාශය ඇතුළෙදී?
ඔව්, ඇත්තටම අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන්. මේ සියලුම බ්ලොග් සේවා සපයන්නන්ගේ පහසුකම් තියෙනවා. කිසියම් සීමිත පිරිසකට විතරක් විවෘත වුණු බ්ලොග් නිර්මාණය කරන්න පුළුවන්. කිසියම් පාසලකට සීමා වුණු බ්ලොග් අඩවි නිර්මාණය කරන්න පුළුවන්. කිසියම් ආයතනයක් ඇතුලේ, කිසියම් විශ්වවිද්‍යාලයක් ඇතුලේ, එහෙම නැත්නම් කිසියම් සංවිධානයක් ඇතුලේ පළ කරන බ්ලොග් අඩවි බ්ලොග් ප්‍රජාවන් තියෙනවා. මේක බොහොම ප්‍රයෝජනවත් ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. ඒ සඳහා වෙනම සේවා සපයන්නන් පවා ඉන්නවා. පාසල් තුල, විශ්වවිද්‍යාල තුල මෙවැනි බ්ලොග් සේවා අමුතුවෙන් ස්ථාපනය කර දෙන කටයුත්ත විශාල ව්‍යාපාරයක් ඇතරම. මේ අභ්‍යන්තර ප්‍රතිචාර සහ මේ CMS ආදී ස්ථාපනය කරලා බ්ලොග් අඩවි පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීම කියන එක. මේක බොහොම ඵලදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාසල් වලත් ලෝකෙ පුරා පාවිච්චි වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සියලුම බ්ලොග් සේවා සපයන්නන් මේ වගේ කටයුතු වලට ඉතාම හොඳින් ඉඩකඩ ලබා දීලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් කිසියම් පන්තියක, එහෙම නැත්නම් කිසියම් සංගමයක හෝ කිසියම් ක්‍රියාකාරකමක් වටා බ්ලොග් අඩවියක් නිර්මාණය කරගෙන ඔවුන් අතර ඔවුන් ලියන ලද ලිපි, ඔවුන්ගේ ගැටලු ආදී සාකච්ඡා කිරීමට වේදිකාවක් හැටියට මේ බ්ලොග් අඩවි පාවිච්චි කරන්න පුළුවන්. මා දන්න පරිදි සමහරක් ලංකාව ඇතුලේ ඇතැම් උසස් අධ්‍යාපන ආයතනවල දැනටත් එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා.
එතකොට ආනන්ද, මම හිතනවා මේ සාකච්ඡාවේ අපි දැන් ගොඩක් කතා කරා බ්ලොග් අඩවිය නිර්මාණය කරගන්නේ කොහොමද, එතනින් එහාට සංකල්ප. හැබැයි මම හිතන්නේ අපිට මූලිකම දෙයක් මම හිතන්නේ මේ අපිට අමතක වුණා දැන් එකක් තමයි. දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ අලුතෙන් බ්ලොග් අඩවිය නිර්මාණය කරගන්න කෙනෙකුට මේ දැන් මූලික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේකට මම සල්ලි වියදම් වෙනවා. මොකද අපි දන්නවා අපිට අවශ්‍ය වුණොත් එම වෙබ් අඩවියක් නිර්මාණය කරලා අපේ යම් කිසි දෙයක් ප්‍රකාශනයට පත් කරන්න අපි කවුරු හරි ඒ අන්තර්ජාල සේවා සපයන්නෙකුට, ඒ කියන්නේ වෙබ් හොස්ටිං කරන ආයතනයට යම් කිසි මුදලක් ගෙවන්න ඕනේ. දැන් ඔබ කියන විදිහට මේ blogger.com එකට හරි එහෙම නැත්නම් WordPress live journal වගේ මේ බ්ලොග් සේවා සපයන්නෙක් වෙතට ගියොත් අපිට මුදලක් ගෙවන්න වෙනවද මේ ඔවුන් ලබා දෙන අපේ නිර්මාණ ඔවුන් හරහා ප්‍රකාශයට පත් කිරීමට අපිට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවද ඔවුන්ට?
නෑ, කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඕනම කෙනෙකුට හරියට ඊමේල් ගිණුමක් ආරම්භ කරනවා වගේ බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මිනිත්තු 5ක වෙලාවක් ඇතුළත සම්පූර්ණ අංග සම්පූර්ණ අඩවියක් නිර්මාණය කරලා පළවෙනි ලිපිය පළ කරලත් අහවර කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. නමුත් එතනින් එහාට ගියාම විවිධ මට්ටම්වල වැඩ සඳහා සංකීර්ණතාව අනුව ඒ වැඩේ අවශ්‍යතාව අනුව මුදල් ගෙවල වඩා සංකීර්ණ වෙබ් අඩවිවල බ්ලොග් ස්ථාපනය කරලා වඩා නම්‍යශීලී ආකාරයක බ්ලොග් කරන්නේ දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට තමන්ගේම ඩොමේන් නාමයක් යටතේ බ්ලොග් අඩවියක් ස්ථාපනය කරන ප්‍රධාන උදාහරණයක් තමයි මේ sahithya.lk කියන එක බ්ලොග් අඩවියක්. නමුත් ඒක තියෙන්නේ වෙනම ඩොමේනයක් ඇතුලේ, වෙනම වෙබ් අඩවි යකඩ සපේන හොස්ටිං අවකාශයක් ඇතුලේ. ඉතින් එවැනි බ්ලොග් අඩවිත් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම නොමිලේ මොනම කෙනෙකුට අසීමිත ඉඩකඩක් සහිතව අසීමිත ප්‍රමාණයක ලිපි ලේඛන පළ කිරීමේ හැකියාව සහිත බ්ලොග් සේවා සපයන්නන් ඉන්නවා. blogger.com, wordpress.com, live journal වගේ ඒවා හැම එකක්ම වගේ මේ ඒ ගණයට දාන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් මේ සේවා සපයන්නන්ම මගින් වඩා ඊළඟ මට්ටමක කිසියම් වෘත්තීය මට්ටමක බ්ලොග් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් කිසියම් සුළු මුදලක් වියදම් කිරීමෙන් ඇතර.
ඔව්, මෙතනදී ඒක අපිට පැහැදිලි. එතකොට මේක මේ බය වෙන්න දෙයක් නැහැ. මේක මේ මූලික වශයෙන් බ්ලොග් අවකාශය සමග සම්බන්ධ වෙන්න අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ කියන දේ. ඉතින් මේ මීට අමතරව මම හිතන්නේ දැන් අද වැඩසටහනේ අවසානය කරලා අපි ළඟම තියෙන්නේ දැන් අපි කතා කරා මේ sahithya.lk වෙබ් අඩවිය මේ බ්ලොග් අඩවිය ගැන සඳහන් කරා. එතකොට අපි මම හිතන්නේ පුංචි මතක් කිරීමක් එමත් නිවේදනයකුත් කරන්නට තිබෙනවා. ඒක තමයි මේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සාහිත්‍ය ඒකකය මගින් පවත්වන්නට දෙන මේ අසනීය කුසුම කියන මේ සාහිත්‍ය හා කලාවල සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකුත් පසුගිය දත් පැවැත්වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳ විස්තර sahithya.lk වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. කොහොමදත් අපි මේ වැඩසටහන මේ අපේ දෙබස පොලිටිකාශයේ ඉදිරි වැඩසටහන්වලදී බලාපොරොත්තු වෙන නැවතත් ඒ වැඩ සා මෙම අසනීය කුසුම කලාවල හා සම්බන්ධ මේ ශිෂ්‍යයන් සමග සාකච්ඡාවක නිරත වෙන්නට. ඉතින් අද දවසේදී අපේ වැඩසටහන ඒ සාරාංශගත කිරීම මම නැවතත් මතක් කරොත්, විශේෂයෙන්ම අපි අද කතා කරේ කොහොමද බ්ලොග් එකක් හදාගන්නේ, මොකද්ද ඒකට භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවද, මේක මුදලක් වැය වෙන දෙයක්ද, කොහොමද එතනින් එහාට ගිහිල්ලා මේ බ්ලොග් අවකාශය හා බැඳිච්ච නොයෙකුත් ප්‍රජාවන් හා සම්බන්ධ වෙන්නේ කොහොමද යනාදී කරුණු. ඉතින් මම හිතනවා මේ වන විට අපේ මේ පස්වෙනි වැඩසටහන ඇතුළතදී බ්ලොග් ගැන ඔබට යම්කිසි නොදන්නා දෙයක් බවට පත් වෙලා තිබුණා, යම් කිසි මූලික අදහසක් මොන වගේ දෙයක්ද කියන ගැන අදහසක් ලැබිලා ඇති කියලා. ඉතින් අද දවසේත් එසේනම් අපේ සමුගන්නට අවසරයි. සුපුරුදු පරිදි අදත් වැඩසටහන එකතු වුණු මම වරුණ.
මම ආනන්ද වර්ධන.